ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඔබතුමා කතා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම 2021 විසර්ජන පනත අයවැය යෝජනා දෙවනවර සාකච්ඡා වන අවස්ථාවේ ඒ පිළිබඳව අදහස් කීපයක් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබීම ගැන මා ඉතාමත්ම සතුටු වෙනවා. ප්‍රධාන වශයෙන්ම ගරු වික්‍රමරත්න මන්ත්‍රීතුමා විපක්ෂයේ ඉදිරිපත් කළ ඇතැම් අදහස් වලට එකඟ වෙන්න පුළුවන්කමක් නැහැ. ප්‍රධාන වශයෙන් අපි අපේ රටේ ආර්ථිකය පිළිබඳව කතා කිරීමේදී වගේම වෙනත් ඕනෑම ව්‍යාපෘතියක් ඕනෑම සංවර්ධන කාර්යක් පිළිබඳව කතා කරන විට පවතින ජාතික හා අන්තර්ජාතික තත්ත්වයන් සැලකිල්ලට අරගෙන සියලු දේවල් අසුභවාදී විදිහට 100%ක් බැලීම මම හිතන්නේ කොහෙත්ම සුදුසු වන්නේ නැහැ. ඒ වගේම තමයි සියලු දේවල් 100%ක් සුභවාදී විදිහට බැලීමත් අපිට අද පුළුවන්කමක් නැහැ. ප්‍රධාන වශයෙන්ම බෞද්ධ දර්ශනය තුළ මැදිහත් පිළිවෙත උපේක්ෂා සහගතව ප්‍රශ්න දෙස බැලීමේ හැකියාවක් අපි සෑම කෙනෙකුටම තියෙන්නට ඕනේ. ඒ උපේක්ෂා සහගතව මධ්‍යස්ථව ප්‍රශ්න දෙස බැලීමේ ඒ ප්‍රතිපත්ති අපි අනුගමනය කරනවා නම් මම හිතනවා ආණ්ඩුවක් සහ විපක්ෂයක් විදිහට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ රට ඉදිරියට ගෙන යෑමේ හැකියාව ලැබෙනවා. මෙහිදී රටේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන අද තිබෙන ප්‍රශ්නත් සමග ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතුමා මුදල් අමාත්‍යවරයා විදිහට වගේම ජනාධිපතිතුමත් රජයත් මේ ඉදිරිපත් කළ අයවැය යෝජනා කාලීන වශයෙන් මම දකින විදිහට මීට වඩා හොඳ දෙයක් ඉදිරියට ගෙන යෑමට රජයට පුළුවන්කම තිබුණත් මේ තිබෙන ප්‍රශ්න අතරේ ඉතාම හොඳ අයවැයක් ඉදිරිපත් කළේ කියලයි මම සඳහන් කරන්නේ. ඒ මොකද මේ අයවැය මූලික වශයෙන්ම අපි ගත්තොත් අපේ රටේ අයවැය ඉතිහාසය පිළිබඳව පසුගිය අවුරුදු 40ක් 50ක් එහාට ගත්තොත් 1977-77 ශ්‍රීමාවු බණ්ඩාරනායක මැතිනියගේ කාල සීමාව තුළ එවකට ආචාර්ය මුදල් ඇමතු ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් ඇමතිතුමා ඉදිරිපත් කරපු අයවැය යෝජනාවත් ඒ ප්‍රතිපත්තිවලක් තිබුණු දේශීය නිෂ්පාදන දේශීය කර්මාන්ත අපේ දේ අප විසින් වර්ධනය කර ගැනීමේ ප්‍රතිපත්තිය 1977 විවෘත ආර්ථිකයත් සමග කඩා හැලුණා. විවෘත ආර්ථිකයේ ඉතාම හොඳ පැත්තක් තිබෙනවා වගේම විවෘත ආර්ථිකයේ තුල මූලික වශයෙන් එදා 77 රජයේ ප්‍රාදේශීය සංවර්ධන මණ්ඩල දේශීය කර්මාන්ත දේශීය කෘෂිකර්මාන්තයේ නගා සිටුවීම විදේශයන්හින් අපිට ගෙන්වන දේ සීමා කිරීම අපට නිෂ්පාදනය කළ හැකි දේ අප විසින් නිෂ්පාදනය කිරීම මේ කියන කරුණු බොහෝ රාශියක් විවෘත ආර්ථිකයේ තුල ඇයිරුණා වැසී ගියා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි දීර්ඝ කාලීනව බලන විට අපි අද තිබෙන තත්වයට මුහුණ පාලා තිබෙන්නේ. දැන් මේ ගෙවි ගිය මේ වර්ෂයේ කාල සීමාව ගත්තාම කොරෝනා වසංගතය තුළ අන්තර්ජාතික වශයෙන් හා ජාතික වශයෙන් අපේ ආර්ථිකයට බලපෑම් ඇති වෙලා තිබෙනවා වගේම දීර්ඝ කාලීන ලෙස අප පිළිගත යුතුයි පසුගිය අවුරුදු 45ක් වගේ කාල සීමාව තුළ අපේ රටේ අප විසින් නිෂ්පාදනය කළ හැකි දේ පිළිබඳව අපි අවධානය යොමු කළා නැහැ. වර්තමාන ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය මම ඉතාමත් අගය කරනවා. ඒ මොකද අපිට ප්‍රධාන වශයෙන් අපේ ආහාර අපිට 99%ක්ම අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ තත්ත්වයන් සැලකිල්ලට ගත්විට අද ඇති කරලා තිබෙන සීමාවන්. පිටරටින් ගෙන්වන ප්‍රධාන වශයෙන් ආහාර සහ මේ රටේ නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ සීමාව ඉතාම අගය කළ යුතු දෙයක්. ඒ නිසා අපිට රජයක් විදියට සෑම විටම ගත්තොත් ඉදිරිපත් කරන කරුණු සමග අපේ රටේ සම්ප්‍රදාය ආණ්ඩුව සුභවාදී විදියට තමන්ගේ කරුණු බැලීමත් විපක්ෂයේ පිළිබඳව අසුභවාදී විදියට කරුණු ඉදිරිපත් කිරීමත් කියන කාරණා. ඒක නිසා අපිට මේ තිබෙන තත්ත්වයන් සැලකිල්ලට ගත් විට අවංක ලෙස සැබෑ ලෙස අපේ ප්‍රශ්න අපිම විසඳා ගැනීමේ ප්‍රතිපත්තියට යෑමේ මූලික අංග ලක්ෂණ මේ රජය තුල තිබෙනවායි කියන එක පෙන්නුම් කරනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා මුදල්ල මිතුමා විදියට ඒ ඉදිරිපත් කරන ලද කරුණුවලදී ප්‍රධාන ලෙසම මේ කාරණා සම්බන්ධයෙන් අපි වඩා වැදගත් අංශ පිළිබඳව අපේ කරුණු අවධානය යොමු යුතුයි කියලායි මම හිතන්නේ. මේ අයවැය යෝජනා මම දකින්නේ ගරු නියෝජ්‍ය කථානායකතුමනි, දුගීභාවය හැකිතරම් අවම කිරීම සම්බන්ධයෙන් පියවර රාශියක් ගත් අයවැයක් විදිහටයි. අද අපේ රටේ දුගීභාවය, දරිද්‍රතාවය, ආර්ථික පීඩනය මේ කියන කරුණු පිළිබඳව ඇතිවෙලා තිබෙන තත්ත්වය අපි කාටත් රහසක් නොවේ. ඒක පසුගිය අවුරුදු 25ක 30ක දීර්ඝකාලීන ආර්ථික ප්‍රතිපත්තිවල තිබූ අඩුපාඩු රාශියක් නිසා, දුර්වලකම් රාශියක් නිසා ඇතිවෙච්ච තත්ත්වයක් මිසක් එකවරම අද ඊයේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් නොවන බව තමුන්නාශලා අපි සෑම කෙනෙක්ම දන්නවා. ඒ නිසා දුගීභාවය, දරිද්‍රතාවය කියන කරුණුවලදී මේ රටේ ජීවත්වන ජනතාවගේ විශේෂයෙන්ම අද කාල සීමාව ගතහොත් ගොවියාගේ තිබෙන ආර්ථික අමාරුකම්, කම්කරුපන්තියේ තිබෙන ආර්ථික අමාරුකම්, නාගරික කම්කරුපන්තියට අද ඇතිවෙලා තිබෙන දැඩි බලපෑම්, ආර්ථික අමාරුකම් මේ සියල්ල සැලකිල්ලට ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මේ කරුණුවලට විශේෂයෙන්ම මේ ප්‍රශ්නවලට යම් මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන විසඳුම් මේ ඉදිරිපත් කරලා තිබෙන අයවැය යෝජනා තුළ සඳහන් වෙනවායි කියන එකයි ප්‍රධාන වශයෙන්ම පෙනී යන කාරණයක් වන්නේ. දැන් මේ අයවැය යෝජනා වාර්තාවේ මූලික වශයෙන්ම තිබෙන කරුණුවලදී අපිට සතුටු විය හැකි කරුණු රාශියක් පෙන්නුම් කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ සතුටු විය හැකි කරුණු රාශියක් අතරේ ප්‍රමුඛත්වය දීලා තිබෙන්නේ රජය මූලික වශයෙන්ම ග්‍රාමීය කර්මාන්ත සංවර්ධනය සම්බන්ධයෙන් ග්‍රාමීය අංශවල වැඩි වර්ධනයක් ඇති කිරීම කියන කරුණු සඳහා ඒ ඉදිරිපත් කළ තිබෙන යෝජනා ඉතාමත්ම වැදගත් වෙනවා. අපි නගරය සහ ගම අතරේ තිබෙන වෙනස්කම් පරතරය පිළිබඳව කවුරුත් දන්නවා. නාගරික සමාජයේ ආර්ථිකය සහ ග්‍රාමීය සමාජයේ ආර්ථිකය මූලික වශයෙන් මේ සැමට ජලය රජයේ තුන් අවුරුදු සැලැස්ම අපි ඉතාමත්ම අගය කළ යුතුයි. මේ තුළ ඉදිරිපත් කරන යෝජනාවේ සඳහන් වෙනවා නල ජල සැපවීම ලබා දීමට සමගාමීව ප්‍රජා පානීය ජල ව්‍යාපෘති ජලාශ සහ ජල මූලාශ්‍ර දියුණු කිරීම සඳහා මිලියන 5000ක අතිරේක ප්‍රතිපාදන වෙන් කරනවායි කියන කාරණාව. මේ රටේ පානීය ජලය පිළිබඳව ප්‍රශ්නය සැලකිල්ලට ගතොත් පානීය ජල ප්‍රශ්නයේදී මේ රටේ ජීවත්වන ජනතාවගෙන් අපි දන්නා සෞඛ්‍ය ශේත්‍රයේ වාර්තා අනුව වගේම ජල සම්පාදන මණ්ඩලයේ වාර්තා අනුව බීමට සුදුසු ජලය පානය කරන අය මේ රටේ 50%ක් විතර තමයි ඉන්නේ. අනෙක් 50%ක් විතර ජනතාව පාවිච්චි කරන්නේ බීමට සුදුසු තත්ත්වයේ ජලය නොවේ. මේ ග්‍රාමීය ප්‍රජා පානීය ජල ව්‍යාපෘති අපි කවුරුත් දන්නවා ගම්වල සාමාන්‍ය ජනතාව අතරේ ඉතාමත්ම ජනප්‍රිය ව්‍යාපෘතියක් තමයි මේ ප්‍රජා ජල ව්‍යාපෘති. ප්‍රජා ජල ව්‍යාපෘති වර්ධනය කිරීම ජාතික ජල සම්පාදන මණ්ඩලයට යාමට නොහැකි ස්ථානවලට ග්‍රාමීය ප්‍රදේශවල ඉතාමත් වැදගත් වෙනවා. අද පානීය ජලය පිළිබඳව පවතින විද්‍යාඥයින්ගේ මතයන් විද්‍යාඥයන් ඉදිරිපත් කරන වාර්තා සැලකිල්ලට ගත් විට පානීය ජලය තව අවුරුදු 20ක් 25ක් යන විට ලෝකේ මිනිසුන්ගේ ලේවල වටිනාකමට වඩා වැඩි වටිනාකමක් වෙන පානීය ජල හිගයක් වෙනවයි කියන එක විද්‍යාඥයන් විසින් පැහැදිලි කරලා තිබෙනවා. අද රුධිරය නැත්නම් ලේ බෝතලයක් සහ වතුර බෝතලයක් පිළිබඳව කතා කළොත් අනාගතයේ ඇති වෙන තත්වයන් අපි සැලකිල්ලට ගත යුතුයි. පානීය ජල බෝතලයක තිබෙන වටිනාකම තමයි වැඩිපුර වටිනාකමට ඒ තරම් ලෝකේ පානීය ජල හිගයක් ඇති වෙනවයි කියන කාරණාව. අපේ රටේ අද ගත්තොත් කිරි බෝතලයක් සහ වතුර බෝතලයක් කිරි බෝතලයට වැඩිය වතුර බෝතලයේ මිල අධිකයි. එවැනි පසුබිමක මූලික වශයෙන්ම රටේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා මේ ඉදිරිපත් කළ තිබෙන අවැය යෝජනාවල මේ මුදල් වෙන් කිරීම අපි ඉතාමත්ම අගය කරන්නට ඕනෑ. ඒ වගේම දුෂ්කර ගම්මාන 12,000ක් අවට පරිසරය සහ සම්බන්ධ කිරීම ඉලක්ක කර ගනිමින් කුඩා වාහනවලට ප්‍රවේශ විය හැකි ග්‍රාමීය පාලම් 10,000ක් සඳහා රුපියල් මිලියන 7,000ක වෙන් කිරීමක් තිබෙනවා. අපිට බොහෝ වෙලාවට අපි කොතෙක් සංවර්ධන කටයුතු කළත් කොතෙක් පාලම් බෝක්කු ඉදි කරත් බොහෝ වෙලාවට මාධ්‍ය විසින් පෙන්නනවා මෙන්න මේ විදිහේ අහවල් තැන පාලමක් නැතුව ඒ දණ්ඩෙන් යනවා, මේ විදිහේ පාසල් දරුව යනවා, මේ විදිහේ ඇලේ බැහැල යනවා, ගඟේ බැහැල යනවායි කියලා. ඒ නිසා මේ විශාල මුදලක් මේ වෙන් කිරීම මූලික වශයෙන්ම ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය අපි ඉතාමත් අගය කළ යුතු අංශයක්. ඒ වගේම තමයි ග්‍රාමීය රෝහල් ඩිස්පෙන්සරි මාතෘ සායන වැඩිදුණු කිරීම සඳහා රුපියල් මිලියන 5,000ක මුදල් වෙන් කිරීම. සෞඛ්‍ය ශේත්‍රයේ තිබෙන තත්ත්වයන් සැලකිල්ලට ගත් විට දැන් පහුගිය විශේෂයෙන්ම ගරු මුදල් ලැබීමතුමා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතුමා ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වුණා කොරෝනා රෝගීන් රෝගයත් එක්ක කොරෝනා වසංගතයත් එක්ක සෞඛ්‍ය ශේත්‍රයේ කොරෝනා වසංගතය මර්ධනය කිරීම සඳහා
ඔබතුමාට තව විනාඩි 2යි
පාලනය කිරීම සඳහා මූලික වශයෙන්ම කෝටි 7,000ක මුදලක් වැය කරලා තිබෙනවායි කියන එක. එතකොට ඒක සුළුපටු මුදලක් නෙවෙයි. මේ තිබෙන තත්ත්වයන් සැලකිල්ලට ගත් විට ප්‍රධාන වශයෙන්ම ග්‍රාමීය සෞඛ්‍ය දුප්පත් ජනතාව ජීවත් වෙන ප්‍රදේශවලට මේ මුදල් වෙන් කිරීම ඉතාමත්ම අගය කළ යුතු කාර්යයක්. ඒ වගේම සම්ප්‍රදායික කර්මාන්ත ආශ්‍රිත ගම්මානවලට මිලියන 2,000ක මුදල අතිරේක ප්‍රතිපාදන වෙන් කිරීම ප්‍රධාන වශයෙන් භාණ්ඩ නිෂ්පාදනය. අපිට අපේ රටේ නිෂ්පාදනය කළ හැකි දේ අප විසින් නිෂ්පාදනය කිරීමේ කාර්ය දිරිගැන්වීමේ ඉතාමත් වැදගත් යෝජනාවලියක් තමයි මේ තුළ සඳහන් වෙන්නේ. සමෘද්ධි පවුල් ලක්ෂ 2ක් සම්බන්ධයෙන් මිලියන 10,000ක ප්‍රතිපාදන වෙන් කිරීම නේවාසික ආර්ථිකයක් හා ආශ්‍රිත ගම්මාන බලසම්පන්න කිරීම සඳහා කියන කාරණය ගත් විට මම මුලින් සඳහන් කළ ආකාරයට දුගීභාවය අවම කිරීමේ කාර්යයේදී ඒ සඳහා සමෘද්ධි ප්‍රතිලාභීන් ලක්ෂ 2ක් වෙනුවෙන් මේ කෙරෙන විශේෂ ව්‍යාපෘතිය අපි අගය කරන්නට ඕනෑ. ඒත් එක්කම මේ සඳහන් වෙනවා මේ යෝජනාවලම අලිමිනිස් ගැටුම පිළිබඳවත් අපි නියෝජ්‍ය කතානායකතුමනි අලිමිනිස් ගැටුම කතා කරලා තිබෙනවා. ඒ පිළිබඳව තියෙන ප්‍රශ්න අපි සෑම කෙනෙක්ම දන්නවා. මේ සෑම අංශයක්ම ගත් විට මූලික වශයෙන්ම මේ ආයවැය යෝජනා මේ රටේ දුගීභාවය අවම කිරීමගත් වැදගත් පියවර රාශියක්. ඒ සම්බන්ධයෙන් අපි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාට මුදල් ඇමතිරය වශයෙන් වගේම රජයට ජනාධිපතිතුමාට අපේ ගෞරවනීය ස්තුතිය පුද කර යුතුයි. වගේම ඉදිරි වර්ෂයේ මේ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී බොහෝ ග්‍රාමීය ප්‍රදේශවලට විශාල පහසුකම් රාශියක් ඇතිවීම අපි ඉතාමත් අගය කළ යුතුයි. ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු ලක්ෂ්මන් කෙරියාල මන්ත්‍රීතුමා විනාඩි 11ක්.
ගරු නියෝජ්‍ය කතානායක තුමනි, මගේ අයවැය කතාව පටන් ගන්නට මත්තෙන් මම සටන් කිරීමක් කරන්න කැමති නෞෆල් අබ්දුල්රහමාන් මහතා ගැන පාර්ලිමේන්තුවත් එක්ක අවුරුදු 23ක සම්බන්ධය ඉතුබාර තිබුණා. ඔහු පාර්ලිමේන්තු විපක්ෂ නායක ලේකම් සභා නායක ලේකම් හැටියට කටයුතු කෙරුවා. ඔහු කීර්තිමත් නිරීක්ෂකවරේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන පාර්ලිමේන්තු නීතිය ගැන ඔහුට බනා දැනුවත් තිබුණා. ඉතින් අපිට ඔහු අහිමි වීම ඇත්ත වශයෙන්ම විශාල පාඩුවක්. මොකද දැනුම් සම්භාරයක් තිබුණ අවුරුදු 20 ගණනක් මේ ස්ථානයේ හිටිය අපිත් එක්ක. ඉතින් පෞලියට අපේ සංවේගය ප්‍රකාශ කරන්න කැමති. ගරු නියෝජ්‍ය කතානායක තිබුණේ ඇත්ත වශයෙන්ම ඕන ආණ්ඩුවක් આવොත් පාරවල් පාලම් වතුර ඒ ව්‍යාප්ති ඇති කරනවා. නමුත් අයවැයකින් බලාපොරොත්තු වෙන්නේ ජනතාවට සහන. ජනතාවට සහන. 2005 පාර්ලිමේ යහපාලන ආණ්ඩුවේ මුතුපත් හිටියා. අපේ පළවෙනි අයවැය අපි කොච්චර සහන දුන්නද ඔබතුමාට මතක ඇති. මා ගාව තියෙනවා පළවෙනි අයවැය පිටු දෙකක් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගැන. පිටු දෙකක් නෙමෙයි පිටු පහක්. 5 pages අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලාඩු කිරීම ගැන අපේ හිටපු ජනාධිපතිතුමත් ඉන්නවා. ඔබතුමාට මතක ඇති පළවෙනි අයවැය. අපි සෑම අත්‍යවශ්‍ය භාණ්ඩයක් ගැනම සීනි, ඉරිපිටි, සස්තයක්, තිරිගුපිටි, පාන්, මුං ඇට, හාල් මැස්සන්, තින් මාළු, කොත්තමල්ලි, උඳු, උම්බලකඩ, කහ, මිරිස් මේ වගේ හැම අත්‍යවශ්‍ය භාණ්ඩයක බිල අඩු කිරීම මම මේක සභාගත කරනවා. මේ අයවැයෙන් සාමාන්‍ය ජනතාවට කිසිම සාහනයක් නැහැ. ජනතාව බලාගෙන ඉන්නේ මේ පාරවල් ගැනවත් පාලම් ගැනවත් වතුර ගැන නෙවෙයි, ජීවත්ීමේ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් සහනයක් දෙනවද කියලා. අපි සමුද්‍රි සහනාධාරය වැඩි කෙරුවා. ඒ වගේම මහා පොළ අපි රුපියල් 5000කින් වැඩි කෙරුවා. අපි වතුකම් කරුවන්ට පර්ජස් 7ක් ලබා දුන්නා. රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කෙරුවා. ගෑස් බිල අඩු කෙරුවා. කෝ ජනතා සහන? තමුන්නාන්සේලා ගංගවලට ගිහිල්ලා මොනවද කියන්නේ? මොනවද ජනතාවට දීලා තියෙන සහන? රැකියාවල් නැති වෙලා මං හිතන්නේ ලක්ෂ දෙකක් විතර රැකියාව නැති වෙලා තියෙනවා පසුගිය කාලය තුල. අනිත් රටවල් ව්‍යාපාර 140ක් වහලා දාලා තියෙනවා. රැකියාව නැති වෙලා තියෙනවා. කෝ ජනතාවට සාන? හැම රාජ්‍ය ආයතනයකම ආදායම 150කින් අඩු වෙලා තියෙනවා. අඩු වෙලා තියෙනවා. ජනතාවට සාහනයක් නැහැ. ඉතින් මම අහනවා ජනතාව සාහන දෙන අයවැයක් අපිට ලබා දෙන්න කියලා. ඇත්ත වශයෙන්ම ඇයි ආණ්ඩුවට ජනතාව සාහන දෙන්න බැරි? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ආණ්ඩුව ආවා විතරයි මාසයක් ඇඳි ඉස්සෙල්ලා මහා පරිමාණයේ සභාගම් වලට බිලියන 600ක බදුසාර දුන්නා. ආණ්ඩුවේ ආදායම බිලියන 600කින් අඩු කරගත්තනේ. ඒක අපේ වැරද්දද? අපිට දොස් කියනවා. අපේ වැරද්ද නෙවෙයි. මේ අයට උදව් කරපු සභාගම් වලට උදව් කෙරුවා. දැන් මේ සභාගම් මොකද්ද කියන්නේ? ඒ සභාගම් කියනවා මේ අවුරුද්දේ අය බදු ගෙවන්නෙත් නැහැ, ලබන අවුරුද්දේ ගෙවන්නෙත් නැහැ. ඒතර මොකද්ද වාසිය? මහා පරිමාණයේ සභාගම් වලට බිලියන 600ක් බදුසාර දීලා මොකද්ද ලැබුණු සහනේ? ඒ බිලියන 600 අද තිබ්බනම් මේ ජනතා සහන දෙන්න තිබ්බ කරුණ නියෝජ්‍ය කතාරයක් තිබුණි. ඉතින් අපි කියන්නේ දැන් දේශීය ආර්ථිකය ගැන කතා කරනවා. හැම එක්කිනාම හැම ආණ්ඩුවක්ම සල්ලි දැතුරාව කතා කරන්නේ දේශීය ආර්ථිකය ගැන. 77 සමගි පිළිමුර ආණ්ඩුවක් දේශීය ආර්ථිකය ගැන කතා කරනවා. මොකද විදේශ විනිමය නැහැ. අපේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා දන්නවා. අපේ දාසිරි දන්නවා. 77 විදේශ විනිමය නැහැ. ඔන්න විදේශ විනිමය නැතුණාම දේශීය ආර්ථිකය. අපි වහවමු. රට හදමු. දැන් මෙතනත් වෙලා තියෙන්නේ ඒකනේ. මෙතනත් වෙලා තියෙන්නේ රජයේ ආදායම 140කින් අඩු කරගත්තා. බිලියන 400ක සරි. දැන් ගියේ සල්ලි නැති කරගත්තයි පස්සේ ඔන්න විදේශ රටවල් එක ගනුදෙනු දෙනු කරන්න බෑ. බාණ්ඩ ගේන්න බෑ. ඔන්න දේශීය ආර්ථිකය. මේක හිතලා කරපු දෙයක් නෙවෙයිනේ. අපිත් කැමති දේශීය ආර්ථිකය ගොඩනගන්න. නමුත් මේ අය කරන්නේ අර 70 70 පොලිසි යුගයට යන්න. බලන්න තව ටික කලක් යනකොට මොකද වෙන්නේ කියලා. දැනටමත් පොලිස් සබුමකාරල බඩු නැහැ. සබුමකාරල බඩු නැතුව දායත්‍රි මන්ත්‍රීතුමා හිලාවට මෙතුමා දන්නව ඒක. සබුමකාරල බඩු නැහැ. අපේ මහනුවර දිස්ත්‍රික්ක සභාවේ සබුමකාර වහලා දාන්න යනවා. දැන් මට එදා මහනුවරින් කතා කරලා කිව්වා බොක්කාවල සබුමකාරේ සතුස වහලා දාන්න යනවා කියලා. ඉතින් මේක තමයි ඇත්තෙම රටේ தත්ති. ඉතින් දැන් රාජ්‍ය සේවකයන්ට රාජ්‍ය සේවකයන් අපි 10,000 පඩි වැඩි කෙරුවා. දැන් මේ ආණ්ඩුව මොකද රාජ්‍ය සේවකයන්ට දීලා තියෙන ටැග්ග? රස්සාවක් කරනකොට ඒ රස්සාව ඉවුරුනයි පස්සේ තව රස්සාවක් කරන්න පුළුවන්. උදේ 9 ඉඳලා 4:00 වෙනකම් වැඩ කරලා ගරු නියෝජ්‍ය කතානායක තුමනේ තව රස්සාවක් කරන්න පුළුවන්ද? ඒතර ගෙදර රස්සාව කරන්න කවුද? 9 ඉඳලා 5 වෙනකම් වැඩ කරලා ඔෆිස් එකේ ඊට පස්සේ ආණ්ඩුව කියනවා අගමැතිතුමා කියනවා තව රස්සාවක් කරන්නලු. මේක මෙව්වා විහිළුනේ. ඉතින් ඇත්ත වශයෙන්ම මම කියන්න කැමති වනාන්තර ගැන ගරු නියෝජ්‍ය කතානායක තුමනි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රකාශයේ තියෙනවා වනාන්තර 130කින් වැඩි කරනවා කියලා. එහෙමයි තියෙන්නේ. ඒක තියෙනවා පැහැදිලිව. මම අද උදේ බැලුවා. දැන් මොකද කරලා තියෙන්නේ? ලක්ෂ 7ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති ලක්ෂ 7ක් ප්‍රාදේශීය ලේකම්ලටයි දිසාපතිවරුන්ටයි බාර දීලා. මොකද්ද යටි අරමුණ? මම අපේ හිටපු ජනාධිපතිතුමාත් ඉන්නවා මෙතන. මම එතුමාගෙන් අහන්න කැමති. මොකද්ද යටි අරමුණ? මෙව්වා බෙදලා දාන්න. නෑ හන්තාන මගේ ඉඩමක් ඒක. මගේ සින්නක්කර ඉඩමක් අවුරුදු 100ක් තිබිලා තියෙනවා. ඒක මගේ සින්නක්කර ඉඩමක්. මට ඕන එකක් කරන්න පුළුවන්. මගේ පෞද්ගලික ඉරිමක් එක අවුරුදු 100ක්. අන්න එම නිසා ඕ දැන් නඩු දාලා තියෙනනේ බලමුකෝ. බලමු කවුද නඩුවෙන් දිනන්නේ කියලා. අන්න එම නිසා මාව ලැජ්ජ කරන්නයි මගේ පෞලිය ලැජ්ජ කරන්නේ නඩු දාලා තියෙනනේ බලමුකෝ නඩුවෙන් දිනන්නේ කවුද කියලා. අපි එදාට කතා කරමු. හරි. එතකොට ගරු කතානායක තුමනි මේ අය
පෞලයන් සමත්තුමා
අමත් වැදගත් දිනයක් අපිට. මොකද පෞගිය මෙතුමාලගේ ආණ්ඩු කාලේ දේශපාලන නඩු දාලා අද මයිදාන නිදෝෂකර නිදාස් කළා තියෙනවා. සිල්ලේදී නඩුවේ ලලිත් වීරතුංග මහත්තයා අනුශපල්පේ. මොකද මේගොල්ලෝ පරිගැනීම සඳහා තමයි නඩු දැම්මේ. ඒ නිසා ගරු කිරියල් ඇමතුමා කියනවා නඩුවෙන් බලාගමු අද තවුන් ආංශයටම අද නඩුවෙන් බලා ගන්න පුළුවන්.
අද තියෙන
ගරු නියෝජ්‍ය කතාදායක තුමනි දැන් මේ අය කියනවා දැන් ඇත්ත වශයෙන්ම මේ අය නිතර කියනවා
ඔබතුමාට තව විනාඩි 2යි
බැඳුම් කරේ ගැනයි පාස්කු පහරේ ගැන දැන් බඳු කරේ බලමු. දැන් අවුරුද්දා බලේ හිටියා. අපේ අධිකරණ මැතිතුමා ඉන්නවා. අවුරුද්දා බලේ හිටියා. බඳුන් කරේට සම්බන්ධයි නඩු දැම්මද? කෝ නඩු? බඳුන් කරේ යම් ප්‍රශ්නයක් තිබුණ බන් නැහැ කියන්නේ. නමුත් බඳුන් කරේ ඇති වෙච්ච පාඩුව ඒ අයගේ ගිණුම් වල ෆ්‍රීස් කරලා තියෙනවා. තහනම් කරලා තියෙනවා බිලේ දෙක.
අධිකරණ මැතිතුමා
ඒ මුදල් ලබා ගන්න පුළුවන්.
අධිකරණ මැතිතුමා
අපේ ගරු කිරියල්ල මැතිතුමා ඇහුවා බැඳුම් කරේ සම්බන්ධයෙන් නඩු දාලා තියෙනවද කියලා. නඩු දාලා තියෙනවා විශේෂ මාධිකරණ ඔබතුමාලා පිහිටවපු. නඩුවේ ඉදිරියට යන්න බෑ. සිතා සිටින්න බෑ අර්ජුන මහේන්ද්‍රන්ට. එතුමා රට දාලා ගිහිල්ලා. ඒක තමයි මේකේ ප්‍රශ්නය.
එහෙනම්
නඩු දාලා තියෙනවා නඩු කරන්නත් ලේස්ටි ඔක්කොම හැරි. කවුද ගෙනාවේ?
ගරු නියෝජ්‍ය කතා කරලා විදාතර කඩු වැඩක් නැහැනේ. චන්න කාලේ මොකද්ද කිව්වේ? කේපී ගේනවා වගේ අපි කඩෙන් අල්ලගෙන වගේ වනේ. දන්දකාලේ කිව්වේ එහෙමයි. අපි කේපී ගේනවා වගේ කඩෙන් අල්ලගෙනවා. එහෙමයි කිව්වේ. අනිත් එක පාස්කු ප්‍රහාරය ගැට. පාස්කු ප්‍රහාරයේ ඇත්ත වශයෙන්ම මේක ටෙලිග්‍රාෆා එකක්. පොලිස්පති යනවා සාක්ෂි දෙනවා. අපේ හිටපු ජනාධිපතිතුමා යනවා සාක්ෂි දෙනවා. හිටපු අගමැතිතුමා යනවා. ආරක්ෂක ලේකම් යනවා. අපේ කාර්දිනල්තුමා අහන්නේ එක ප්‍රශ්නයයි. බෝම්බ තියපුවා ඇල්ලුවද? බෝම්බ තියපුවා ඇල්ලුවද? මේගොල්ලන්ට අල්ලන්න බෑ. මොකද
ඔබතුමා කාලය අවසන් කරගන්න
තියෙනවා. අවසන් කරනවා. මේගොල්ලන්ට අල්ලන්න උවමනාවකුත් නෑ. මොකද පාස්පෝර්ට් හරිය නිසා තමයි තමුන්නාන්සේලා බලයටපත් උනේ. තමුන්නාන්සේලා බලයටපත් උනේ පාස්පෝර්ට් හරිය නිසා. සතියක් යද්දී කඩින් ගියා. තටුව පිටියට ගිහිල්ලා කිව්වා මම ඉල්ලනවා රටට ආරක්ෂාව නෑ කියලා. එහෙම කියපු අය කොහෙ ඇල්ලුවා? එක්කෙනෙක් ඇල්ලුවද? එක්කෙනෙක් ඇල්ලන්න
අවසන් කරන්න බන්තිතු මහත්මයා.
ඒ නිසා මම අභියෝග කරනවා මේ කාරණා දෙක නිසා තමයි මේ අය බලයටපත්. නමුත් බලයටපත් උදයින් පස්සේ කියපු ආකාරයට ඒ වැඩ කරන්න බෑ.
ඔබට මාරි ස්තුති.
අන්න මේ නිසා මම විශේෂයෙන්ම සඳහන් කරනවා ප්‍රධානම දේ මේ ආණ්ඩුව රාජ්‍ය ආදායම අඩු කරගත්තා. ඒක අපි නිසා නෙමෙයි. මේගොල්ලෝ කරගත්තා. රාජ්‍ය ආදායම අඩු කරගෙන ජනතාවට සාර දෙන්න බෑ. අපේ ආණ්ඩුව කාලේ යහපාල ආණ්ඩුව කාලේ අපි රාජ්‍ය ආදායම දෙගුණයක් කරගත්තා. දෙගුණයක් කරගත්තා. ඒකයි අපි ජනතාවට සාර දුන්නේ. තමුන්නාන්සේලාට සාර දෙන්න බැරි රාජ්‍ය ආදායම අඩු කරගත්ත නිසා අන්නෙම නිසා
ස්තුතියි.
මේ අවස්ථාවේදී බට වේලාව දීම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතිවත් වේ
භගවතුන්ට ස්තුතියි. ගරු චාමර සම්පත් දසනායක මන්ත්‍රීතුමා විනාඩි 14යි.
ගරු කථානායකතුමනි මට මගේ කතාව හම්බෙච්ච වෙලාවේ කතාවත් එක්ක මම ලස්මන් කිරියල
අපි ආණ්ඩුවක් විදියට ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට අපි දඬුවම් දෙනවා. ඒකෙන් පස්සේ අපිට දැනට ජනාධිපති කොමිෂන් එකක් යනවා. ඒ කොමිෂන් එකේ රිපෝට් එක අම්මුණාම තමුන්නාන්සලා ගාව තියාගෙන ඉන්න ඔය ආරක්ෂා කරන් ඉන්න සියලු දෙනාට විරුද්ධව අපි දැඩි දඬුවම් දීලා නීතිය ක්‍රියාත්මක කරනවා කියන එක ඉතාමත්
පැහැදිලි. ගරු චාමර සම්පත් දසනායක මහත්මයා විනාඩි 8යි ඔබතුමාට.
විනාඩි 10ක්වත් දෙන්න ගරු කථානායකතුමනි.
විනාඩි 8යි. විනාඩි 8යි.
මම මේ රස්මන් කිරියල්ල ඇමතුමාගේ කතාවෙන් පස්සේ හම්බෙච්ච එක හොඳයි. අපේ පරණ යාළුවා 94 අපේ හිටපු වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමතුමානේ. අපේ ආණ්ඩුවෙන් ගියෙත් මං හිතන්නේ හන්තානේ ඉඩම් කේස් එකේ ඉඳ වෙන්න ඕන. ඈ? අයේ කාලේ අපේ ආණ්ඩුවෙන් ඔබතුමා නියෝජ්‍ය ඇමතිකමෙන් එක්සත් ජාතික පක්ෂයට ගියෝ හන්තානේ ඉඩම් කේස් එකත් එක තමයි. ඒක අපි කවුරුත් දන්නවා. ඔව් කමන්නේ නඩුවෙන් ඔබතුමා දිනාගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි තව අවුරුදු 15ක් විතර ඉන්න වෙනවා නඩුවෙන් දිනා ගන්න. ඊළඟ එක තමයි ගරු කථානායකතුමනි අපි වතු කම්කරුවන්ට රුපියල් 1000ක් දීමනා වේලු කුමාර් මන්ත්‍රීතුමා අද මෙතන ඉන්නවා. ඒ වගේම සාදකිස්න මන්ත්‍රීතුමා තියේ කිව්වා වැවිලි වතු කම්කරුවන් රුපියල් 1000 දෙන එක ගැන ගිය ආණ්ඩුව කාලේ පෙට්‍රල් කෑනයක් අරන් ආවා මේ පාර්ලිමේන්තුව ගිනි තියන්න. ඔය යහපැත්තේ මන්ත්‍රීවරයෙක් රුපියල් 1000 දෙනකම් පාර්ලිමේන්තුව ගිනි තියනවා කිව්වා. දැන් පාර්ලිමේන්තුව ගිනි තියන්න එපා කියන්නේ රුපියල් 1000 දෙනවා. හාම්පුතුන් ගැන කිව්වා හාම්පුතුන් එකඟ නැහැ කියලා. හාම්පුතුන් එකඟ වෙන්න ඕනේ නැහැ. මගේ මං දෙමෝදර ස්ටේට් එක. රංජන් විජයරත්න මහත්තයා හිටපු බංගලාව තියෙන දෙමෝදර. රංජන් විජයරත්න මහත්තයාගේ බංගලාව හාම්පුතු දෙනවා දැන් වතු සංචාරකොණ්ඩ දවසකට රුපියල් ලක්ෂයයි. දවසකට රුපියල් ලක්ෂයට දෙනවා බංගලා දෙනවා මේ සංචාරක ව්‍යාපාරෙට.
ඔවෙල් කුමාර් මන්ත්‍රීතුමා
ගරු මන්ත්‍රීතුමා මගේ නම කිව්වා නියෝජ්‍ය කථානායකතුමනේ. ගරු මන්ත්‍රීතුමා දැන් වතු සමාගම් එකඟ වෙන්න ඕනේ නැත්තම් සමාගම් 25ක් තියෙනවා. 25න් 3ක් රජයේ ආයතන JDB SPC එල්කඩුව ප්ලාන්ටේෂන්. එත වෙනකොට දෙන්න පුළුවන් නේ ඔය කට්ටියට රජයේ ආයතනනේ. කොහෙද තියෙන්නේ ප්‍රතිපාදන? ප්‍රතිපාදන පෙන්වන්නකෝ. කොහෙද තියෙන්නේ ප්‍රතිපාදන?
දෙන්නේ ලැබෙන මාස දෙනවද කියන එක අපි තීරණය කරන්න. ඒක ඉන්න බඩ අපි තීරණය කරගන්න. ඒක ඔයා තීරණය ඕගොල්ලෝනේ. දැන් ඔය පෙට්‍රල් ගෙනල්ලා තීරණය කරගන්න බැරුණානේ. පෙට්‍රල් ගෙනල්ලා තීරණය කරගන්න බැරුණානේ ඔබතුමාගේ පාර්ලිමේන්තුවට. ලාම්කල් කෑන් ගෙනල්ලා තීරණය කරගන්න බැරුණානේ. වතු සමාගම් එක්ක ඒක අපි කතා කරගන්න. ගරු කථානායකතුමනි ගරු කථානායකතුමනි වතු 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 ආම්පුතුන් එක්ක මේගොල්ලෝ වතු ආම්පුතුන් එක්ක වතු කම් කරවන්නේ දෙන රුපියල් 1000 දීමනාව දෙන්නේ එක නවත්තන්න තමයි ඔය යන්නේ. වතු කම් කරනවා එක
වතු වතු හාම්පුතුන් එක මේ බංගලා ටික දෙනවා ඉස්සර වත්තට ගෙනාවේ දර ටික වතු වල ෆැක්ටරිය කර දඩු අඹරන්න ගෙනාවු දර ඉස්සර ගෙනාවේ මෙරත් පලාත්තුලින් දැන් වත්තේම දර ටික කපා ගන්නවා රුපියල් 1000 දෙන්න පුළුවන් හොඳට අර දෙන්නම යනවා වතු වතු හාම්පුතුන් එක දැන් වතු කම්කරු ඉස්සර හිටියා වතු වත්තක ගරු කතානායකතුමනි එක ස්ටේට් එක 1000ක් විතර වැඩට දැන් ඉන්නේ 100යි දැන් වැඩට 900ක් වැඩ කරන්නේ නැහැ දැන් 100යි එක ස්ටේට් එක ඉන්නේ ඇයි රුපියල් 1000 දෙන්න බැරි ඉස්සර දරගෙන ආවේ මන්යන් ගනි මොනරා ගනි කන්ද උඩරට වතු වල තේ දළු අඹරන්න ලිපට ගත්ත දර අද දර ටික කපන්නේ වත්තේ තියෙන ටර්පන්ටයින් ගස් ටික රුපියල් 1000 හොඳටම දෙන්න පුළුවන් වතු ආම්පතුන් කියන විදියට නෙවෙයි වතු කම් කරුවර දෙන්න ඕන පෙට්‍රල් කෑන් ගෙනාවා පෙට්‍රල් කෑන් ගෙනල්ලා පුච්චන්න ගියා පාර්ලිමේන්තුව දෙන්න බැරි වුණා ලක්මන් කිරියල් ඇමතුමලා කාලි මා ආර්ථික උස්තාර හර්ජද දිල්ල මාත්‍යා ඊයේ විනාඩි 45ක් කෑ ගැව්වා ගියතරෙත් මුදල් ඇමතිකම් බලාගෙන හිටියා මේතරෙත් මුදල් ඇමතිකම් බලාගෙන විනාඩි 45ක් කෑ ගන්නවා හර්ජද දිල්ල උස්තාර තව අවුරුදු 15ක් විතර බලාගෙන ඉන්න වෙයි හර්ජද දිල්ල මාත්‍යට මුදල් ඇමති වෙන්න හැබැයි ඒත් වෙන්නේ නැහැ. මොකද ඒත් එතකොට වෙන කවුරු හරි ඇවිල්ලා ඔය මුදල් ඇමතික මේ වාඩි වෙනවා. දැන් කතා කරාට. ඊයේ දකුණු ආසියාවේ ආර්ථික වර්ධන වේගය ගැන කතා කරනවා. දකුණු ආසියාවේ බංගලාදේශයේ විතරයි ධන ආර්ථිකයක් තියෙන්නේ. අනිත් ඔක්කොම ඍණ. අපි ඍණ ආර්ථිකයක් තමයි. අපි ඍණ ආර්ථිකයට ගියේ කවුද? අපි 77 JR බාර දෙනකොට මැතිනිගේ ආණ්ඩුව අපි ඍණ ආර්ථිකයද බාර දුන්නේ? අපි ධන ආර්ථිකය බාර දුන්නේ 77 ධන හොඳ රටක් ඒක පුද්ගල ආදායම කාටවත් ණය නැති 750ක් ණය නැති රටක් තමයි මැතිනිගේ කාලේ ඇන්නම් පෙරම මහත්තය බාර දුන්නේ හැබැයි මොකද උනේ 80 JR ජයවර්ධන ජනාධිපතිතුමා ගත්ත ගමන් ජූලි වර්ජනය වුණා 83 කළු ජූලි ආවා ලංකාවේ හිටපු ද්‍රවිඩ හොඳ ව්‍යාපාරික ඔක්කොම මේ රට දාලා ගියා ඈ විශ්වවිද්‍යාලේ ගිනි තිබ්බා යාපනයේ විශ්වවිද්‍යාලේ ගිනි තිබ්බා යාපනයේ මිනිසු තමයි මේ ලංකාවේ හොඳම ව්‍යාපාර කරේ. ඒ ව්‍යාපාර කරපු යාපනයේ ව්‍යාපාරික මේ රට දාලා කැනඩාවට ඇමරිකාවට වෙන රටවල් හොයාගෙන ගියා. ඔන්න ආර්ථිකය හදපු විදිය. 88 මොකද උනේ? ප්‍රේමදාස මහත්තයා ගත්තා. රතු මල්ලිලා ටික එකතු වෙලා 88 89 මහා යුද්ධයක් ගෙනාවා. සුනාමි ආවා. මේ රට තරම් ප්‍රශ්න ඇති වෙච්ච රටක් අද නෑ. මේ පාර්ලිමේන්තුවේ 83 බෝම්බ 88 බෝම්බ ගැව්වා. හිටපු ඇමති කෙනෙක්ගේ මත ඇති බෝම්බ ගැව්වා මේ පාර්ලිමේන්තුවට. එහෙම රටක් මේ රට. එහෙම රටක් මේ රට. ඉතින් මේ රටේ තවත් කතා කරන්න එනවා මේ රට ගැන. මේ රටේ සුනාමි ආවා. ඊට පස්සේ අවුරුදු 30ක යුද්ධයක් තිබ්බා. 88 89 තවත් දකුණු යුද්ධයක් තිබ්බා. අද මෙහෙමවත් මේ කොරෝනා වසංගතයත් එක්ක ආර්ථිකය මෙහෙමයි එක දිගට වහිනකොට ගම් වතුර එනකොට ආර්ථිකය බහිනවා එක දිගට නියඟයක් එනකොට රටේ ආර්ථිකය අවුරුදු දෙකක් නියඟයක් ආවත් රටේ ආර්ථිකය හැම මාඩු වෙනවා මොකද ඒක නියඟදී තියෙන දේවල් නැති වෙනවා ඒ වගේම වහිනකොටත් එහෙමයි නියඟෙටත් එහෙමයි හැම දෙයකටම මේ රට ඔරොත්තු දෙන්න ඕන
ඔබතුමාට තව විනාඩි 2යි
ඒ නිසා මේ වෙලාවේදී අපි කියන්න ඕන ඔය ආර්ථික ඔස්තරලා දැන් 2005 ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගන්නකොට අපි පිළිගන්නවා 2001 අපේ චන්ද්‍රිකා මැනම්ගේ කාලේ ආර්ථිකය වැටුණා ආය රනිල් වික්‍රමසිංහ මහත්තයා කාලේ ආය ආර්ථිකය පොඩ්ඩක් උඩට ආවා 2005 ආය අපේ ආර්ථිකය වැටුණ යුද්ධෙත් එක්ක මාවිල්ලාරු වමුණ වහලා නැවත යුද්ධය පටන් ගන්නකොට හැබැයි 2010 නැවත මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2015 6.7ට ආර්ථික වේගයක් ගෙනලා තමයි මේ රට බාර දුන්නේ එතකොට රටේ කාලෙන් කාලෙට අඩු වෙනවා වැඩි වෙනවා දැන් මේ සමහර අය හිතාගෙන ඉන්නවා මේ කොරෝනාත් එක්ක පේල් කියලා හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා 2006 පේල් 2007 කිව්වා පේල් යුද්ධ පේල් ඇයි මෙතනදී කිව්වේ රවි කරුණානායකලා මැදවත් කිල්ලුච් යනවා කියලා මැදවත් යනවා අලිමංකඩ යනවා කියලා තවකොසොදෝ යනවා කියලා කිව්වනේ හැබැයි 2010 පේල් වුණාද 2010 පේල්ුන්නේ නැහැ කුජිත වෙන්න පෙරදුනා 2010 ජනාධිපතිවරණේ කුජිත වුණා 2010 පාර්ලිමේන්තු මැතිවරණේ කුජිත වුණා අන්න ඒ විදිහට තමයි එකපාර පේල් වෙන්නේ නැහැ තව අවුරුදු 4ක් තියෙනවා හැමදාම නැත්තල් කොරෝනා නැත්තල් විපක්ෂයට හම්බෙන්නේ නැහැ තව මාස 3කින් කොරෝනා නැත්තල් ඉවරයි තව මාස හතරකින් කොරෝනා නත්තල් ඉවර වෙනවා. ඒ කොරෝනා නත්තල් බලාගෙන ඒ සතුරු භුක්ති විඳින්න බෑ. එහෙම සතුරු භුක්ති විඳින්න දෙන්නේ නැහැ. ඒ නිසා ආර්ථිකය ගැන කතා කරනකොට ඒ ඕස්තරලා කතා කරන ආර්ථිකය මේ රටේ ආර්ථිකය ගැන අවුරුද්දෙන් අවුරුද්දට කාලෙන් කාලෙට නියෙන්ගට වැස්සට මේ රටේ ආර්ථිකය උඩපාල ගියා. මේ රටට අද මේ අපිටරන් අපි සතුටු වෙන්න ඕන. විපක්ෂය සතුටු වෙන්න ඕන. බෝම්බ ගහපු මැරිච්ච ඈ ලෝක බැංකුවට බෝම්බ තිබ්බා.
ඔබතුමයි කාලය අවසන්.
ලෝක බැංකුවට බෝම්බ තිබ්බා පිටකොඩුවේ
බෝම්බ තිබ්බා. කාලය අවසන්.
මොනවද මේ රටේ නොඋනේ? ඒ නිසා විපක්ෂය සතුටු වෙයි හැමදාම නැත්තල් නැහැ කියන එක ප්‍රකාශ කරන්න ඕන.
ස්තුතියි
ඔබතුමනි. මට කතාව දුන්නේ කර හැබැයි විනාඩි 10ක් 8ක් මදි.
ස්තුතියි ඔබතුමාට.
ස්තුතියි.
ස්තුතියි.